සිටින විට නිහඬව නිහඬ වූ පරිසරයක නිසලව එම අපූර්ව අත්දැකීම කෙනෙකු සංවේදී පුද්ගලයෙකු බවට පත් කරනවා. හැම ලොකු කුඩා හඬකටම සංවේදී. සෑම ලොකු කුඩා සංවේදනයකටම සංවේදී. එමෙන්ම සෑම සිතිවිල්ලකටම සංවේදී. තවත් ආකාරයකට පවසනවා නම් අවට තමා තුල සිදුවන සෑම ක්‍රියාවක් පිළිබඳවම දැනුවත් බවක් ඇති වෙනවා. නොදන්වා රහසේ කිසිවකට සිදුවන්නට ඉඩක් නැහැ සංවේදී නම්. අසංවේදී නම් ඕනෑම දෙයක් සිදුවිය හැකි දන්නේ නැහැ. හරියට කළු ගලක් වගේ නැහැ ලොකු වැටහීමක් කළු ගලකට කුමක් වුවත්. ඒ මත ඇවිද්දත් කළු ගලකට බරක් නොවේ. ඒ මත වාඩි වුණත් හාන්සි වුණත් කළු ගලකට දැනෙන්නේ නැහැ. මක් නිසාද කළු ගලක් යනු අසංවේදී ද්‍රව්‍යයක්. සංවේදීතාවය නැති ස්වභාවයට ලොව ගන්නා හොඳම උදාහරණය තමා කළු ගල. එබඳු තැනැත්තන්ට සමාජයේ පවසන්නේ කළු ගලක් වගේ උණු නොවන සිතක්, මුදු නොවන හදවතක්. තවත් කෙනෙකුගේ දුකක්, වේදනාවක්, අසන්තෝෂයක් හෝ කම්පාවක් නොදැනෙන සහ ගණන් නොගන්නා ගොරෝසු සිතක්. හරියට කළු ගලක් වගේ බොහෝ විට බොහෝ දෙනෙකු ජීවත් වන්නේ එබඳු අසංවේදී ස්වභාවයකින්. අකමැති වුවත් ඒ යෙදුමට, ඒ කළු ගලක් වගේ කියන යෙදුම, අකමැති නම් අපි අමතක කරමු. නමුත් බොහෝ දෙනෙකු ජීවත් වෙන්නේ එබඳු අසංවේදී ස්වභාවයකින්. නොදැනෙන, නොඇසෙන සහ නොපෙනෙන ගොරෝසු ස්වභාවයක. කුමක්ද අවට සිදුවන්නේ පෙනෙන්නේ නැහැ, ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. කුමක්ද තමා තුළ සිදුවෙන්නේ? ඒ කෙරෙහිත් නැහැ දැනීමක්, සංවේදීතාවයක් හෝ හැඟීමක්. කොහේ පවතිනවා. උපන්දා සිට මේ අනතුරු කොහේ පවතිනවා. වෙනස් වීමක් තිබෙනවා. අවුව නිසා, වැස්ස නිසා, හුළඟ නිසා වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. හැඩේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් නොදැනෙන බව එහෙමමයි. තමන්ට තමන්ව දැනෙන්නෙත් නැහැ. අනුන්ව දැනෙන්නෙත් නැහැ. වටපිටාව දැනෙන්නෙත් නැහැ. කොහේ පවතිනවා? කොහේ පැවතුනා? කොහේ පවතිනවා? කොහේ පවතින්නද මිනිස්සෙකුසේ උත්පත්තිය ලැබුවේ? කොහේ පවතින්නද? එයට මිනිසෙකු වන්නටම අවශ්‍ය නැහැ ඔහේ පවතින්න. ඒ ඔහේ පැවැත්මේ අවසානය කුමක්ද? අවසානයේ තමා දෙදරීම. ඒ තමා සෑම කලුගලකටම සිදුවන්නේ. කොහේ පවතිනවා කිසිවක් නොදැන, කිසිවක් නොදැක, කිසිවක් නොවස්සා කොහේ පවතිනවා? සමහර විට හිතනවා තමන් හරි ශක්තිමත් කියා, ඕනෑම දෙයක් දරා ගන්න පුළුවන් කියා. එහි සීමාවක් තිබෙනවා. දරා ගන්නට බැරි පහරක් වැදුනහම දෙදරා යනවා, ඉරිතලනවා, කැබලි කැබලි වලට කැඩී යනවා. නැවත එකතු කළ නොහැකි පරිදි එය තමා රළු සිත්වල, ගොරෝසු හදවත්වල අසංවේදී පැවැත්මක අවසාන ප්‍රතිඵලය. සංවේදී බවට පත්වෙන්නේ ඇහෙන පෙනෙන ඒ සවිඥානික බවට පත් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් තමන්ව දෙදරලා යනවා. දැරිය නොහැකි කම්පණයකට මුහුණ දුන්නොත්, තාම කුඩා ගල් කැට බවට පත් වෙනවා, ගල් කුඩු බවට පත් වෙනවා, හුළඟට පවා ගහගෙන යන සුළඟකට පවා ගසාගෙන යා හැකි ගල් කුඩු බවට පත් වෙනවා. දුහුවිලි බවට. බලන්න කොපමණ අසරණ තැනකට එනවද. අර ශක්තිමත්යයි කියාගෙන සිතාගෙන සිටි තැනින් විශාල ගල් පර්වතයක මුදුන බවට පත්ව සිටියා. අහංකාරයෙන් සහ ආඩම්බරයෙන් කිසි කෙනෙකුට පරද්දන්නට බැහැයි කියා, කිසිවක් ගණන් නොගෙන සියල්ලම දෙස උපහාසයෙන් බලමින් සහ අපහාස කරමින් තමන් ගැනම ලොකු මානෙකින්. සමහර විට අඩි 2000ක් උස පර්වතයක මුදුන බවට පත් වී කිසි කෙනෙකුට ඒ මත පාතබන්නටවත් ඉඩ නොදී, නමුත් වැදුනොත් ශක්තිමත් පහරක් එය පර්වතයෙන් ගැලවී වැටෙනවා අඩි 2000ක් පහළට කුඩා කැබලි බවට පත් වී නැවත කවදාවත් ඒ පර්වතයේ මුදුනට එකතු වන්නට බැරි. හැම දෙනාගේම පාපහරට ලක් වෙන, තැලෙන, කුඩු වෙන ස්වභාවයක් තමා ඒ සෑම මුදුනකටම උරුම වෙන්නේ. මුදුනක් මුදුනෙකුසේ කාලයක් පවතින්නට පුළුවන්, නමුත් සදාකාලික මුදුන් නැහැ. මුදුනක් යනු ඉතාම අස්ථාවර දෙයක්. ඕනෑම මුදුනක් අස්ථාවරයි, එයට බැහැ කිසිවක් දරා ගන්නට. ඒ නිසයි එය මුදුන බවට පත්ව තිබෙන්නේ. නැතිනම් ඒ මත යමක් පවතිනවා නම් ඒට පුළුවන් නම් තවත් දෙයක් දරා ගන්න, එහෙමනම් ඒ මුදුනක් වෙන්නේ නැහැ. මුදුනක් යනු කිසිවක් දරාගත නොහැකි දෙයක්. නමුත් ලොකු රැවටීමක් තිබෙනවා. Taman තමයි මුදුන. තමාට තමා සියල්ල පේන්නේ, ඇහෙන්නේ. තමන් තමයි තාම ශක්තිමත් ඉහළම කෙනා. එම සිහිනය සෑම මුදුනක්ම දකිනවා කිසියම් කාලයක්. නමුත් කොහෙන් හෝ එන එන පහරක්, බඳු කම්පනයක් දැනුනොත් වැදුනොත් එකම එක පහරක් ඇති කඩාගෙන වැටෙන. අර තමම්ම සිනාසුණු, තමම්ම අවඥාවට ලක් කළ, තමන්ම උපහාසයෙන් බලා අපහාස කළ ඒ ප්‍රපාතයට, ඒ ප්‍රපාතයේ කොටසක් බවට පත්වෙන මේ සෑම මුදුනකටම සිදු වූ දෙයක්, සිදුවෙමින් පවතින දෙයක්. විවිධ කාරණා සහ විවිධ දේවල් උපයෝගී කරගෙන මුදුන් බවට පත්වෙන්න පුළුවන් සහ මුදුන් බවට පත්වෙමින් පවතිනවා. රූප ස්වභාවයෙන් මුදුනෙකු වෙන්න පුළුවන්. රූප මදය, රූපමානය කියනවා. නිරෝගිකමින් මුදුනෙකු වෙන්න පුළුවන්. රුපියල් සතවලින් මුදුනෙකු වෙන්න පුළුවන්. දැනුමින් සොරාගත් දත්තවලින් සහ තොරතුරුවලින් මුදුනෙකු වෙන්න පුළුවන්. උදුරාගත් බලයෙන් මුදුනක වෙන්න පුළුවන්. මුදුන් තිබෙනවා අපමණ. අපමණ මාර්ග තිබෙනවා මුදුනෙකු බවට පත්වන්නට. කොයි තරම් දුරට ඉහළට 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 යනවද, ඊට වඩා පහළට කඩාගෙන වැටෙන. ඉහළට යන්නට කාලයක් ගත වෙනවා, අවුරුදු ගණන්, දහස් ගණන්, මිලියන ගණන්. ඔය සෑම මුදුනක්ම මුදුනක් බවට පත් උනේ අවුරුදු මිලියන ගානක පරිශ්‍රමයකින්. එක අවුරුද්දකින් නෙමෙයි, එක ජීවිත කාලයකින් නොවේ. ඒ වෙනුවෙන් කළ කැපකිරීම්, වැය කළ ශ්‍රමය සහ ධනය මෙතකයි කියන්න බෑ. නමුත් පහළට වැටෙන්න ගත වෙන්නේ එක විනාඩියයි. එක විනාඩියක් ඇති හොඳටම අවුරුදු දහස් ගණනක් පුරා ඉහළට දසමයෙන් දසමය නැග මුදුනක් බවට පත්වී පැවතුණු යමක් පහළට වැටෙන්න එක විනාඩියක් ඇති. මෙය තමා සෑම අසංවේදී පැවැත්මකම ඛේදවාචකය. භාවනාවෙන් පුහුණු වන්නේ ඉගෙන ගන්නේ සංවේදී වෙන්න. සංවේදී වෙන්න පරිසරයට, සංවේදී වෙන්න අනුන්ට, සංවේදී වෙන්න තමන් හා ජීවත් වෙන හැම දෙනාටම. ගේ තුල, නිවස තුල, නිවසින් බාහිරව, මහපාරේ, මෙහැම තැනකම ජීවත් වෙන හැම දෙනා කෙරෙහිම සංවේදී වෙන්න. මේ පෙනෙන ගහකොළ කෙරෙහි, ඇඟේ වදින සුළඟ කෙරෙහි, ආලෝකමත් කරන අපේ ලෝකය, සූර්යා කෙරෙහි, චන්ද්‍රයා කෙරෙහි, වාඩි වී සිටින පාතබන මහපොළොව කෙරෙහි, කුසගින්න නිවන අහර කෙරෙහි, පිපාසය සංසිඳුවන පැන් කෙරෙහි, මේ සෑම දෙයක් කෙරෙහිම සංවේදී වෙන. මේ අඳින ඇඳුම් කෙරෙහි, මේවට හිතක් පපුවක් නැති වෙන්න පුළුවන්. මේ ඇඳුමට නෑ හිතක් පපුවක්, මේ වාඩි වී සිටින කොට්ටේට නෑ සිතක් පපුවක්. සමහර විට මේ මහ පොළොවටත් නැතුව ඇති හිතක් පපුවක්. නමුත් අපට තිබෙනවා හිතක් පපුවක්, සිතක් පපුවක් නැති ඇඳුමක් අඳින්න පුළුවන්. සිතක් පපුවක් නැති අයෙකුසේ සිතක් පපුවක් නැති මහ පොළොව මත ඇවිදින්නට පිළිවන් සිතක් පපුවක් නැති කෙනෙකුසේ සිතක් පපුවක් නැති බත් පිඟානක්ම ආමාශගත කරන්නත් පුළුවන් සිතක් පපුවක් නැති කෙනෙකුසේ සිතක් පපුවක් නැති දිය දෝතක් පානය කොට සංසිඳවා ගන්නට පිළිවන් පිපාසය සිතක් පපුවක් නැති පුද්ගලයෙකුසේ. වෙනසක් නෑ එහෙමනම් මේ අවිඥානික ඇඳුමයි ඒ අවිඥානික ඇඳුම ඇඳන් ඉන්න කෙනයි අතර. දෙන්නම විඥානකයි. විඥානයක් නැති, සිතක් නැති, පපුවක් නැති. එහෙමනම් වෙනසක් නැහැ. පණක් නැති, ආහාරයකයි ඒ ආහාරය ගන්න කෙනයි අතර. දෙන්නටම පණ නෑ, දෙන්නටම විඥානයක් නෑ, සිතක් නෑ. එහෙම ඉන්න පුළුවන්, එහෙම තමයි ඉන්නේ, එහෙමයි ඉපදුනේ, එහෙමයි ජීවත් උනේ, එහෙමම දිගටම ජීවත් වන්නට නම් හරිම ලේසි. එය තමා පහසුම ජීවත් වීම. ලෙහෙසිම ජීවත් වීම. ඔහි පැවතීම. ඇස් නැති, කන් නැති, සිත් නැති, හදවත් නැති, අසංවේදී මුදුනක්සේ ඔහි පවතින්න පුළුවන්. ඒට වීරියක් අවශ්‍ය නැහැ. ඒට මග පෙන්වීම අවශ්‍ය නැහැ. ආධ්‍යාත්මික අභ්‍යාස අවශ්‍ය නැහැ. භාවනා අවශ්‍ය නැහැ. මේ කිසිවක් අවශ්‍ය නැහැයි කියන දහස් ගණන් ලක්ෂ ගණන් ජනී ජනයා මුණ ගැහෙනවා. හැම දිනාට මුණ ගැහෙනවා. සාවධාන වෙන්න පුළුවන් නම් ඒ ඇත්තන් කියන කරන දේවල් ගැන දැනේවි සහ ඇසේවි සහ පෙනේවි කෙතරම් දුරට අසිහියෙන්ද ජීවත් වෙන්නේ. සිතක් නැති, පපුවක් නැති, සංවේදීතාවයක් නැති, පණකුත් නැති, ජීවිතේකුත් නැති හුදු පැවැත්මක්. මොනවා වෙනවද දන්නේ නැති, මොනවද උනේ දන්නේ නැති, මොනවද වෙන්න යන්නේ කියන කාරණය පිළිබඳ ඉවක් නැති කළු කලක් වැනි පැවැත්මක් සිදු වුණු දේ දන්නෙත් නෑ, සිදු වන දේ දන්නෙත් නෑ, ඊළඟ මොහොතේ සිදුවන්නට යන දේ ගැන නැහැ හැඟීමකුත්. එසේ ටික කලක් ජීවත් වෙන්න පුළුවන් හැමදෑම නෙවෙයි වැටෙනතුරු. වැටෙන තරමට පහරක් වදිනතුරු එතන ඉන්න පුළුවන්. එසේ සිටින්නට පුළුවන්. නමුත් කොයි මොහොතේ පහරක් වදීද දන්නේ නැහැ. කොයි පැත්තෙන් පහර වදීද දන්නේ නැහැ. මෙය එක්තරා ජීවත් විය හැකි ආකාරයක්. හැබැයි මෙයට ජීවත් වෙනවා නම් කියලා කියන්න බෑ. කළු ගලක් ජීවත් වෙනවා කියා කියන්නේ ඒ පවතිනවා. කුමකට පවතිනවාද එයම දන්නේ නැහැ. කොපමණ කාලයක් එසේ පවතීද ඒ බව දන්නෙත් නැහැ. මේ සියල්ල ගැන හාම් කවිසියක්වත් නොදැන මහා අඳුරක පවතින්නට පුළුවන්. ඒ තමා පළවෙනි ජීවත්වන ආකාරය. වැඩි දෙනෙකු ජීවත් වෙන්නේ එතන. එතන ජීවත් වන්නට නම් අපේක්ෂාව මෙතන අද අප නැහැ. මෙතන අප අද සිටින්නේ ඒට වඩා වෙනස්, ඒට වඩා සංවේදී, ඒට වඩා සවිඥානික ජීවත් වීමක් ගැන හැඟීමක්, දැනීමක් විශ්වාසයක් සහ අත්දැකීමක් තිබෙන නිසා. ඇස් වහගෙන භාවනා කළත් ඇස් ඇරගෙන කළු ගලක් සේ අසංවේදීව පවතින දෙයකට කෙනෙකුට වඩා දැනීමක් තිබෙනවා. ඇස් වහගෙන භාවනා කරන කෙනෙකුට එයයි ඇත්ත. ඇස් ඇරගෙන මුළු ජීවිත කාලයම ඇස් ඇරගෙන සිටින කෙනෙකු නොදකින සහ එබඳු කෙනෙකුට නොපෙනෙන බොහෝ දේවල් ඇස් වහගෙන භාවනා කරන කෙනෙකුට දකින්නට පුළුවන්. දැනෙන්නට පුළුවන්, වැටහෙන්නට පුළුවන්. මක් නිසාද? සංවේදී නිසා. මක් නිසාද? දැනුවත්ව සිටින නිසා, සවිඥානකව සිටින නිසා, සාවධානව සිටින නිසා. භාවනාවේ භාෂාවෙන් වචනයක් ණයට අරගෙන කියනවා නම් සිහියෙන් ඉන්න නිසා. සිහිය සිතක් දැනුවත් සිතක් බවට පත් කරනවා. කුමක්ද සිදුවන්නේ කියන කාරණය පිළිබඳ දැනුවත් බවක් ඇති කරනවා සිහිය. කුමක්ද අවට වෙන්නේ? කුමක්ද ශරීරයේ සිදුවන්නේ? කුමක්ද මනසෙහි සිදුවන්නේ? මේ ගැන දැනුවත් බව සිහි ඇති කරනවා. සිහිය නැත්තං ඒ දැනුවත් බව නෑ. සිහිය යම් පමණකට අඩුද එපමණට මේ දැනුවත් බව අඩුයි. අසිහිය යම් පමණකට වැඩිද එපමණටම එම නොදැනුවත් බව වැඩි. දන්නේ නැහැ, දන්නේතුව පවතින්න පුළුවන්. පැවැත්ම සඳහා දැනීම අවශ්‍ය නැහැ. ඒ කිසිවක් නොදැන මේ සබාධාමේ සෑම දෙයක්ම පවතිනවා. පැවැත්මට දැනීම අවශ්‍ය නැහැ. කුමක්ද වෙන්නේ? කවුද ඇවිදින්නේ? කවුද හිටගෙන ඉන්නේ? කවුද වාඩි වී සිටින්නේ? කවුද හාන්සි වී සිටින්නේ? කවුද මේ මිටියකින් ගහන්නේ? ඒ කිසිවක් ගැන නොදැන කළු කලකට පවතින්න පුළුවන්. කවුද ලස්සන සිතුවම අඳින්නේ? සිතුවම කොටන්නේ? කවුද මේ උපදාන්නේ? ඒ කිසිම කළු ගලකට නෑ. ඒ හැඟීම දැනීම නැතුණත් එය පවතිනවා. පැවැත්ම සිදුවන්නේ නොදැනීම මත. පැවැත්මයි නොදැනීමයි දෙක එකට යන්නේ. යමක් පවතිනවද එය දන්නේ නැහැ. යමක් දන්නේ නැද්ද එය පවතිනවා. ජීවත් වීම නම් එයට ඉඳුරාම වෙනස්. වෙනස් ක්‍රියාදාමයක්. නොදැන ජීවත් වෙන්න බැහැ. දැනගෙන පවතින්නත් බෑ. පැවැත්ම සිදුවන්නේ නොදැන අසංවේදීව සිතක් පපුවක් නැතිව සිහිය නැතිව අඳුරේ. එම නිසා මේ සබා දහමේ තිබෙන සෑම දෙයක්ම පවතින්නේ අඳුරේ. නොදැනුවත් බව නැමැති අන්ධකාරේ. අවිද්‍යාව නැමැති අන්ධකාරේ. හැම කණා මැදිරියෙක්ම ඒ එළිය කරගෙන යන හැම කණා මැදිරියෙක්ම ඉන්නේ මහා අඳුරක. නොදැනුවත් බව නැමැති අඳුරේ. මුළු සෞරග්‍රහ මණ්ඩලයම එළිය කරන සූර්යා පවා පවතින්නේ ඒ අවිදු අඳුරේ. තමන් එළිය කරන්නේ කාවද? ඇයිද එළිය කරන්නේ? කුමකටද? ඒ කිසිවක් ගැන නැහැ ඉරට කල්පනාවක්. එනිසා ඉර පවතින්නේ අඳුරේ. ඒ ඉර අඳුරේ නම් ඉරෙන් එළිය ලබලා බැබලෙන හැම දෙයක්මත් හැම කෙනෙක්මත් ඉන්නේ අඳුරේ. පවතින්නේ අඳුරේ. ඉරට බැහැ ඒ අඳුර නැති කරන්න. ඉරට බැහැ සිහියෙන් ඉන්න, සවිඥානික වෙන්න, සංවේදී වෙන්න, කුමක්ද සිදුවන්නේ දැනගන්න. ඉරට බැහැ. ඉරම දන්නේ තමන්ට කුමක්ද සිදුවන්නේ කියලා. ඒ බව නොදැන ඉර බැබලෙනවා. බැබලෙන බව නොදැන දවසක ඉර මිය යාවි. මිය යන බව නොදැන ඈත දවසක මහා කළු කුහරයක් බවට මේ ඇස්සරල බලන්න බැරි තරමට දිලිසෙන ගිනිගත් මේ සූර්යා පත්වේවි. තමන් කළු කුහරයක් බවට පත්වෙන බව නොදැන එය තමා අවසානය සියලූම පවතින වස්තුූන් වල. ඒ අවසානය නොවුනත් ඒ තමා වර්තමානය. අසිහියෙන් ජීවත්වන සෑම දෙනා සම්බන්ධයෙන් ඉන්නේ අසිහියෙන් නම් ඉන්නේ අනවධානයෙන් නම් අසංවේදීව නම් ඒ වර්තමානය අඳුරුයි. ඇහෙන්නේ නැති, පෙනෙන්නේ නැති, දැනෙන්නේ නැති වර්තමානයක්. තමන් කවුද? ඉන්නේ කොහෙද? කරන්නේ කුමක්ද? මේ කාරණා ත්‍රිත්වය ගැන නැහැ වැටහීමක්. තමන් කවුද? ඉන්නේ කොහෙද? සහ කරමින් සිටින්නේ කුමක්ද? කිසියම් මොහතක කෙනෙකුට නැතිනම් හරිහමං වැටහීමක් මේ කාරණා ගැන ඒ තමා විද්‍යාව, ඒ තමා අඳුර, සා ඒ තමා අසිහියේ ඵලය. තමන් කවුද? ඒ මොහොතට එතැනට තමන් කවුද? කටපාඩම් කරගත්ත නමක් වැඩක් නැහැ. කටපාඩම් කරගත්ත නමකට නෙවෙයි තමන් කියන්නේ. කවුරුන් හෝ නැකත් බලා ඝන පිහිටුවා දුන් නමකටද තමන් කියන්නේ? ඒ මතක තබාගත් නම තමන් කියා හිතාගෙන නමක් බවට පත්තුණු ජීවිත අපමණයි. ජීවිතයක් නෑ, ඇත්තේ නමක් විතරයි. නමක් පමණක්ම බවට පත් වූ ජීවිත. වෙන කියන්න දෙයක් නෑ. තමන් ගැන කියන්න තියෙන්නේ නම පමණයි. අහන්න මේ ප්‍රශ්නය, මම යනු නමක්ද? මට අවශ්‍ය නමක් වෙන්නද? නමක් බවට පත්වන්නටද මිනිසෙකු සීපදුනේ? නැද්ද ඉන් එහා ඉලක්කයක් සහ පරමාර්ථයක්? බොහෝ දෙනෙකුට තමන් යනු වෘත්තියක් පමණයි. තමන් කවුද රස්සාව? ඉන් එහා දෙයක් කියන්නේ නැහැ. ඉන් එහා දෙයක් හිතෙන්නේත් නැහැ. ඇහුවොත් තමන් කවුද, ඔබ කවුද? රස්සාව තමයි කියන්නේ. ඔබ යනු රැකියාවක්ද? ඔබ යනු වෘත්තියක්ද? තනතුරක්ද? ඉංහා නැද්ද ජීවිතයක්? තනතුරකට බැහැ ජීවත් වෙන්න, වෘත්තියකට බැහැ ජීවත් වෙන්න, පදවියකට බැහැ ජීවත් වෙන්න, ඒ කිසිවක් සජීවී නෑ. තමන් යනු අජීවී වෘත්තියක්ද? අජීවී වෘත්තියක් බවට පත්වෙන්නද මිනිස් ලෝකයට ආවේ? කොහේ හෝ සිටි තැනකින් මේ මිනිස් ලෝකයට පැමිණියේ, මේ මහ පොළොවට පැමිණියේ අජීවී තනතුරක් බවට පත්වෙන්නද? නැද්ද ඉන් එහා ජීවිතයක්? ඔය කාරණා දෙක කිවිවට පස්සේ වෙනනම් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නමයි තනතුරයි. නමක් සහ තනතුරක්. නමක් සහ තනතුරක්. අජීවී නමකුයි අජීවී තනතුරකුයි. මනතරං අවාසනාවක්ද? මනතරං දුකක්ද? මනතරං සිරවීමක්ද? භාවනාව මුලින්ම පවසන දේ නම්, මුලින්ම උගන්වන දේ නම්, යෝගියාට, භාවනා පුහුණුවන කෙනාට කියා දෙන මුල්ම පාඩම නම්, ඔබ නමක් නොවේ, ඔබ තනතුරකුත් නොවේ. මක් නිසාද? නමකට බෑ හුස්ම ගන්න. කිසිම නමකට බෑ ආශ්වාස කරන්න, කිසිම නමකට බෑ ප්‍රශ්වාස කරන්න. එයින්ම පැහැදිලි වෙනවා තමන් නමක් නොවන බව. පළවෙනිම ආශ්වාසය අපට කියා දෙනවා, ඔබ තවදුරටත් නමක් නොවෙයි. කලිනුත් නමක් නොවේ, නමුත් සිතා සිටියා නමක් කියා ඒ සිතවිල්ලට පයින් ගහනවා මුල්ම ආස්වාසය. භාවනාවෙදි ගන්න සිතා සිටියා තමන් තනතුරක් කියා, තනතුරකට හුස්ම ගන්න බැරි බව පළවෙනීම ආස්වාසය කියලා. ඒ මුල්ම ආස්වාසය ගැන, මුල්ම කියන්නේ ජීවිතයේ ගත් මුල්ම ආස්වාසය නොවේ, සිහියෙන් ගන්න මුල්ම ආස්වාසය. තමන්ව නමක් නැති කෙනෙකු බවට පත් කරනවා, දෙයක් නැති කෙනෙකු බවට පත් කරනවා. මක් නිසාද? තමන් යනු නමක් සහ දෙයක් පමණක් යයි සිතා සිටි නිසා. කිසිම හුස්මක් අහන්නේ ඔබේ නම කුමක්ද, ඔබේ තනතුර කුමක්ද, මුල් නම කුමක්ද, මැද නම කුමක්ද, වාසගම කුමක්ද, මේ කිසිවක් එකම හුස්මක්වත් අහන්නේ. කවුරු ඇහුවත්, මේ ලෝකෙ මොන දෙයට නම ඇහුවත් හුස්ම අහන්නේ නම. මේ ලෝකෙ අනවශ්‍ය හැම දෙයටම නම අහනවා. ඒ අනවශ්‍ය බොහෝ දේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. නමුත් හුස්මක් නැතුව ජීවත් වෙන්න බෑ, ඒක තප්පරයක්වත්. නමුත් එම අත්‍යවශ්‍ය හුස්ම අපෙන් අහන්නේ අපේ නම. එයින්ම පේනවනේ එය වැඩක් නැති බව. ඒ පළක් ඇතිතන් ඇති. නමුත් නමට නොවේ තමන් කියන්නේ. තනතුර අහන්නෙත් නෑ. හැම දෙනාම ඇහුවත් තනතුර කිසිම හුස්මක් අහන්නේ තමන්ගෙන් නම කුමක්ද කියා, තනතුර කුමක්ද කියා. පළවෙනි වතාවට කෙනෙකු පත් වෙනවා නමක් නැති, තනතුරක් නැති පුද්ගලයෙකු බවට භාවනාවේ. ඒ අත්දැකීම අපූර්ව අත්දැකීමක්. මෙයට කලින් එහෙම අත්දැකීමක් ලබා නැහැ. හැම තැනකම වුණේ නමහං වටු ගැසීමක්, තනතුර කොටා ගැනීමක්, පච්ච කෙටුවක්. ඉන් එහා දැක්මක්, ඉන් එහා සිටීමක්, ඉන් එහා කල්පනාවක් තිබුණේ තමන් ගැන. ජීවිතේ ප්‍රථම වතාවට මෙන්න ලැබෙනවා අත්දැකීමක්, නමක් නැති, තනතුරක් නැති. ජීවිතේ පළවෙනි වතාවට දැනෙනවා තමන් ජීවත් වෙන බව, තමන් හුස්ම ගන්න බව. පළවෙනි වතාවට දැනෙනවා සජීවී බව, සංවේදී බව. ඒ අත්දැකීමත් සමගම තමන්ට වැටහීමක් ඇති වෙනවා තමන් ඉන්නේ කොහෙද කියන කාරණේ. මේ කොහෙද ඉන්නේ? සහ කරමින් සිටින්නේ කුමක්ද? මෙන්න ප්‍රශ්න තුන. මෙන්න මාතෘකා තුන. තමන් කවුද? ඉන්නේ කොහෙද? මොනවද කරන්නේ? මේ ප්‍රශ්න තුනට අප හැම විටම දෙන්නේ හදාගත් පිළිතුරු. ඉන්නේ නුවර. කොහෙද ඉන්නේ? කොළඹ. හැබැයි මොහොතේ ඉන්නේ කොළඹ නෙවෙයි. කරන්නේ කුමක්ද? රැකියාව කියනවා. ගුරු වෘත්ති, ලිපිකරු, ඉංජිනේරු. නමුත් ඒ වෙලාවේ උගන්වන්නෙත් නැහැ, ලියන්නෙත් නැහැ, ඉංජිනේරු වැඩක් කරන්නෙත් නැහැ. ඔබ කවුද? නම කියනවා. දැන් මේ මොහොතේ අප හිතනවා අප ඇත්ත කිව්වා කියලා. සම්මුතියෙන් ඇත්ත. කටටා නමක් කීවොත් ඒ බොරුව. තව කෙනෙක්ගේ නමක් කීවත් බොරුව. නුවරම පදිංචි කෙනෙක් කියනවා නම් අනුරාධපුරේ ඉන්නේ කියා, එයත් බොරුවක්. නොකරන වෘත්තියක් ගැන කියනවනම් එයත් මුසාවක්. ඒතර මේවට කියන්නේ මුසා කියලා. මුසා කියන වචනේ තේරුම මුලා කරනවා කියන එක. අනික් කෙනා මුලා කරනවා. සම්මුති ඇත්තක් තිබෙනවා. හැබැයි සම්මුතිය ඇත්තටත් එහා ගිය ඇත්තක් තිබෙනවා. ඒ ඇත්ත දන්නේ නැහැ. ඒ ඇත්ත දැනගන්නත් බෑ. අර සම්මුති ඇත්ත කියන කාරණය ඇතුළේම ජීවත් වෙනවා නම් ගැටලුව මේ අනිත්‍යය අහන ප්‍රශ්නවලට පිළිතුරු දීම නොවේයි. එතන නොවේ ගැටලුව තිබෙන්නේ. ඒ ගැටලුවක් කරගන්නත් එපා. සම්මුතියෙන් අහන ප්‍රශ්නවලට සම්මුතියෙන් පිළිතුරු දෙන්න. සම්මුතියෙන් අහන ප්‍රශ්නවලට පරමාර්ථයෙන් පිළිතුරු දෙන්න යන්න එපා. සම්මුති ලෝකයට සංවේදී වෙන්න. සම්මුති ලෝකයත් එක්ක සම්මුති ගනුදෙනුව කරන්න. සම්මුති සමාජයේ ඒ සම්මුතීන් වලට එකඟව ජීවත් වෙන්න. තමන්ව දකින්න පරමාර්ථ වශයෙන්. තමන්ව දකින්න. තමන්ගෙන් අහන්න මේ ප්‍රශ්නේ. තමන් කවුද? තව කෙනෙකු ඇහුවොත් ඒ ප්‍රශ්නය නමක් කියා ඒ තැනැත්තව සතුටු කරන්න පුළුවන්. තනතුරක් කියා සතුටු කරන්න පුළුවන්. කුමක්ද කරන්නේ? කොහෙද ඉන්නේ? නමුත් නමක් කියා තනතුරක් කියා නැතිනම් පලාතක නමක් කියා සිහිය සතුටු කරන්න බෑ. සිහිය සෑහීමකට පත්වන්නේ නැහැ ඝන පිහිටු නමක් අසා. නැතිනම් ඉහළ වැටුපක් ලැබෙන තනතුරක් අසා. එසේත් නැතිනම් ප්‍රදේශයක නමක් අසා. ඒව හිස් වචන. හිස්ම හිස් වචන. සිහිය ඉදිරියේ ඒ සියල්ල හිස් වචන. අසීය ඉදිරියේ නම් ඒ තමා ඇත්තම ඇත්ත. ඉන් එහා ඇත්තක් නෑ අසීයට. නමුත් සිහියට ඒ සියල්ලම බොරු. පට්ටපල් බොරු. අමෝලික බොරු. ඒ පට්ටපල් බොරු ඇතුළේ, ඒ අමෝලික අසත්‍ය ඇතුළේ ඉපදුනි. ජීවත්තුනි. සමහර විට මිය යන්නේ. මහා රැවටීමක ජීවත්ත මහා රැවටීමකින් මිය ගියොත් නැවතත් රැවටිලා උපදින්න වෙනවා. එතකොට මේ සිදුවීම් තුනම කුමක්ද? ජීවත් වීම, මිය යෑම සහ උත්පත්තිය. මහා රැවටීමක ප්‍රතිඵල. මහා මායාවක ප්‍රතිඵල. ඒ නිසා මේ දහමේ ඔය කාරණා තුන ගැන කියන්නේ අවිද්‍යාවේ ප්‍රතිඵල විදියට. අවිච්ඡා පච්චයා කියා තමා ජාති ජරා මරණ ගැන කියන්නේ. රැවටිලා ඉපදුනා, රැවටිලා ජීවත් වුණා, රැවටිලා මැරෙනවා. ඒතර ප්‍රතිඵලයේ නැවත රැවටිලා එන්න වෙනවා රැවටුණු ලෝකයකට. නැවත නැවත අපේ ඉන්නේ රැවටුණු ලෝකයකට රැවටුණු කෙනෙක්සේ. හැමදේම අප රාත්‍රී නිදාගන්නේ රැවටුණු අයකසේ. අවදි වෙන්නේ රැවටුණු අයකසේ. අවදි වී නැවත රාත්‍රී නිින්දට යනතුරු ජීවත් වෙන්නේ පෙරවරු වේදහවලු සවස රැවටුණු අයකසේ. රැවටුණු ලෝකයේ අසන ප්‍රශ්නවලට කලබල වෙන්න එපා. ඒ ලෝකයේත් එක්ක වාද කරන්න යන්නත් එපා. ඒ පළක් නෑ. වැදගත් වෙන්නේ තමන්ව තමන්ම හඳුනා ගැනීම. අනුන්ට හඳුන්වා දීමේ පමණ වැදගත් නෑ. ඒ ඇයි ඉඩ දෙන්න හඳුනා ගන්න. ඔබ කතා කළ පමණට ඒ අය රැවටෙනවා. නමුත් ඔබ නිහඬව සිටින විට ඒ අයට අවස්ථාවක් ලැබෙනවා ඔබව හඳුනා ගන්න. එය උනන්දු වෙනවා හඳුනා ගන්න. අවශ්‍ය නම් හඳුනා ගන්න. එනිසා හඳුන්වා දීම කෙටියෙන් කොට හඳුනා ගන්නට වැඩි ඉඩක් දෙන්න. එය කළ හැක්කේ විවෘත අයෙකුට පමණයි. විවෘත යනු සංගවාගත් දේවල් නැතිනම් පමණයි. බයක් නැහැ. හංගගත් දේවල් තිබෙනවා නම් බිය ඒ පසුපස එනවා. දැනගනීද? හොයාගනීද? තව කෙනෙක්ගෙන් අහගනීද? එම නිසා කිව යුතු දේත් නොකිය යුතු දේත් එකේ සිට සීයට අයන්නේ සිට අවසානයේ දෙක්ම කියනවා. හිතනවා කීවා කියා නැහැ, කිසිවක් කියා නැහැ. ඔබට අවංකවම අවශ්‍ය නම් තව කෙනෙකුට ඔබ වහඳුන්නා දෙන්න වාක්‍යයකින් දෙකකින් කෙටියෙන් කියා විවෘත වෙන්නේ තැනැත්තාට ඔබව අධ්‍යයනය කරන්න, ඔබව හදාරන්න. ඒතර ඒ තැනැත්තාට සැබෑ ඕනකමක් තිබෙනවා නම් ඔබ කවුද කියා හඳුනාගන්න. හඳුනාගනි. ඒ හඳුනා ගැනීම යනු ඔවුනවුන් අතේ පවතින වගකීමක්. තමන්ව හඳුනා ගැනීම යනු තමන්ගේ වගකීමක්. භාවනා කරන්නේ තමන්ව හඳුනා ගන්න. ඇස් වහගෙන නිසල්මනේ සංසුන්ව පරයන්කේක වෑයම් කරන්නේ තමන් වහඳුනා ගන්න. තමන් කරන්නේ කුමක්දැයි දැනගන්න සහ ඉන්නේ කොහේදැයි හොයාගන්න. දෙක වරටම කෙනෙකුට සිටෙන්නට පිළිවන් කතරම් සරලද? මේ සඳහා මෙපමණ දුරක් ගෙවා මේ කන්ද උඩට එන්න ඕනේද? පැය ගණන් ධනහිස් රිදෙද්දි කොන්ද කැක්කුමින් පීඩාවටපත් වෙද්දි වාඩි වී ඉන්න ඕනේද? තමන් කවුද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ දැනගන්න. එක් පැත්තකින් කොහේවත් යන්න අවශ්‍ය නැහැ. කොහේවත් ගියා කියා මේ ප්‍රශ්නවලට සැබෑ පිළිතුරු ලැබෙන්නේත් නැහැ. මේ ප්‍රශ්නවලට සැබෑ පිළිතුරු කාගෙන්වත් අහගන්නත් බෑ, පොතකින් කියවගන්නත් බෑ. කාගෙන්ද අපිට අහන්න පුළුවන් මම කවුද? කියන්න මම කවුද? මම ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ? කවුද දන්නේ? කවුද දන්නේ? කාටද ඒ ගැන පොතක් ලියන්න පුළුවන්? කාටද ඒ ගැන දේශනයක් කරන්න පුළුවන්? කවුරුවත් නැහැ. කිසි කෙනෙකු මේ විශ්වයේ නැහැ තමන් ඔබ කවුදයි නොදන්නා මා කවුදයි දන්නා කවුරුවත් නෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනම් උත්තරේ ලැබෙයි. බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවල ලැබුණු පිළිතුරු තිබෙනවා. කුමක්ද? ඔබම සොයාගන්න. ඔබම හොයාගන්න. ඔබ කවුද කියලා හොයාගන්න හැටි කියලා දෙන්න පුළුවන්. නමුත් උත්තරේ දෙන්න බෑ. උත්තරේ ඔබම හොයාගන්න. ඔබේ ගමන ඔබ යන්න බුදුවරු යනු මඟ පෙන්වන්නෝය. තුමේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ තථාගතවරු යනු මාර්ගෝපදේශකයන්ය මඟ පෙන්වන්නන්ය. තුමේහි කිච්ඡං ආතප්පං ඔබේ ගමන ඔබ යන්න ඔබේ වැඩ ඔබ කරගන්න. ඊට වඩා පිළිතුරක් කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේට ගිහිල්ලා උන්වහන්සේගෙන් ඇහුවත් මේ බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවත් මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ගිහිල්ලා එතනදී ඇහුවත් ලැබෙන එකක් නැහැ. එම නිසා භාවනාව අත්‍යවශ්‍යයි. නැතිනම් භාවනාවේ අවශ්‍යතාවයක් නැහැ. ඔබ යනු තව කෙනෙකු හැදෑරූ විෂයක් නොවේ. තවත් කෙනෙකු, තව ශාස්ත්‍රඥයෙකු, බාහිර උගතෙකු, වියතෙකු, පඬිවරයෙකු හෝ දාර්ශනිකයෙකු හැදෑරූ විෂයකට නෙමෙයි ඔබ කියන්නේ. එහෙමනම් එහෙම විෂයකට නම් අපට තියෙන්නේ පොතක් කියවන එක නැහැ. මේට කලින් කිසිම කෙනෙකු ඔබ නැමැති විෂය කියවා නැහැ. එය හදාරා නැහැ. එය නැවුම්ම විෂයක්. වෙනත් කිසිම කෙනෙකුට කියවිය නොහැකි විෂයක්. කියවනවා නම් කියවිය හැක්කේ ඔබට පමණයි. නමුත් ඔබ නැමැති අපූර්වතම විෂය, අපූර්වතම ග්‍රන්ථය කියවිය හැකි එකම පාඨකයාවත් එය කියවන්නේ නැහැ. නොකිය වූ පොතක්සේ අවුරුදු ගණනාවක් ජීවත්වන අවාසනාවන්ත පාඨකයන් පිරිසක්. නොකිය වූ පොතක්සේ ජීවත්වන්නට පුළුවන්. මහා පොත් කන්දරාවක් කියවමින් කියවූ පොත් ලැයිස්තු කාටද මතක? තව කියවන්න බලාගෙන තියෙන පොත් ලැයිස්තු, ඉස්සරහට පළවෙන පොත්, පත්‍රිකා. නමුත් කියවන්නටම තිබෙන කියවිය යුතුම ග්‍රන්ථය කියවන්නේ. ඒ විපාකයේ කුමක්ද? නැවත නැවතත් එන්න වෙනවා මේ පොත කියවන්න. කොපමණ වාර ගණනක්ද කියවා ඉවරවනතුරු, කියවන්න නැත්තං එන වාර ගණනේ අවසානිකුත් නැහැ. තව කෙනෙකුට පවරන්නත් බෑ මේ පොත කියවලා දෙන්න කියා. නොකිය වූ වැසූ පොතක්සේ ජීවත්වීම වෙනුවට විවෘත වූ පොතක්සේ, කියවන පොතක්සේ ජීවත්වෙමු. සත්‍ය කතරම් ලස්සනද? මොහොතින් මොහොත කියවන පොතක්සේ. මොහොතින් මොහොත කියවන ග්‍රන්ථයක්සේ. මොහොතින් මොහොත තමන් නැමැති ග්‍රන්ථය කියවන සජීවී පාඨකයෙකුසේ ජීවත් වෙමි. එවිට අසංවේදී කළු ගලක් කුල පැවතුණු කෙනෙකු සංවේදී කුසුමක් බවට පරිණාමය වෙනවා. කිසිවක් නොදැනුණු, කිසිවක් නොඇසුණු, කිසිවක් ගැනම හැඟීමක් නැති රළු කළු ගලක්සේ පැවතුණු ජීවිතයක් මුදු මොලොක් මලක් බවට පරිණාමය වෙනවා. අන්න භාවනාව සිදු කරන පරිණාමය සෝබා දහමට කළ නොහැකි පරිණාමය. කළු ගලකට බැහැ විකසිත වෙන්න, මහා පර්වතයකට බැහැ විකසිත වෙන්න, පිපෙන්න, ප්‍රබුද්ධත්වයට පත් වෙන්න. ඔය හැම පොහොට්ටුවක්ම ඇහැට පෙනෙන්නේ නැති අවධියක සිටියා. ඒතර හැම මලක්ම පොහොට්ටුවක්සේ තිබුණා. බොහෝ පොහොට්ටු ඒ ගහ තුල තිබෙන්නේ. ගහ තුලින් පොහොට්ටුවක්සේ එළියට එනවා. ඔබ අප හැම දිනාම පොහොට්ටු හිර වෙලා ඉන්නේ. පොහොට්ටුවක් යන සිර වුණු ජීවිතයක්. පොහොට්ටුවකට නෑ නිදහස් ජීවිතයක්. හිර වෙලා පෙති හිර කරගෙන සමහර විට කඳ අස්සේ අතු අස්සේ හිර වෙලා එළියට ආ යුතුයි, විවෘත විය යුතුයි. නැතිනම් පිපීමක් නැහැ, විකසිත වීමකුත් නැහැ. බොහෝ දෙනාගේ කැමැත්ත පොහොට්ටුසේම පවතින. පොහොට්ටුවක්සේ ඉපදී, පොහොට්ටුවක්සේ ජීවත් වී, පොහොට්ටුවක්සේම මිලින වෙන්න පුළුවන්. එබඳු පොහොට්ටු තමා වැඩි. නමුත් පැහැදිලිව වටහා ගන්න, ඔබ පොහොට්ටුවක් උනේ පිපෙන්නට මිස පොහොට්ටුවක්සේම මිය යන්නට නොවේ. පිපෙන්නටයි ඔබ පොහොට්ටුවක් උනේ. ඒ සඳහා අවශ්‍ය සියලුම බාහිර සාධක ඔබ වටා තිබෙනවා, අප වටා තිබෙනවා. බුදු සසුනේ කිරණ, කාගේ ජීවිතවලට වැටෙනවා? හරියට පොහොට්ටුවකට හිරු කිරණ වැටෙනවා වගේ. පොහොට්ටු අහන්නේ ඇයි ඔබ උතරම් ඈත ඉන්නේ? කිලෝමීටර් ලක්ෂ ගාණක් ඈතින් ඉන්නේ හිරු. නමුත් ඒ ප්‍රශ්නයක් නෑ පොහොට්ටුවට. අහන්න එපා ඇයි බුදුසසුනේ මේ අවුරුදු 2600ක් ගියේ. ඒ කාලයේ දුර වැදගත් නෑ. ඇයි අද බුදුහාඳුරෝ නැත්තේ කියන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නොවේ. පිපෙන්නට අවශ්‍ය කිසිම පොහොට්ටුවකට. ඒවා ප්‍රශ්න වෙන්නේ පිපෙන්නට අවශ්‍ය නැති පොහොට්ටුවලට. කාලය ගෙවා ගන්න. යමක් කළ යුතුයි, යමක් ඇසිය යුතුයි, යමක් සිටිය යුතුයි. එම නිසා නොකළ යුතු දේ කරනවා, නොඇසිය යුතු දේ අහනවා, නොසිතිය යුතුදේම සිතනවා, නොසිතිය යුතුදේම සිතන්නට, නොකිය යුතුදේම කියන්නට, නොකළ යුතුදේම කරන්නට ජීවිත කාලය ගෙවන්න. දුර වැදගත් නැහැ, කාලය වැදගත් නැහැ. ලැබෙනවා නම් හිරු කිරණ පොහට්ටුවකට. බුදු සසුනේ කිරණ හැම දෙනාගේම ජීවිතවලට වැටෙනවා විවිධ කෝණවලින්. ඉතිරිය අපට බාරයි, ඒ කාටවත් බාර දෙන්න බෑ. ඉතිරිය අපට බාරයි, හදිස්සි වී මේ ආධ්‍යාත්මික පොහොට්ටුව විනාශ කරලා දාන්නත් එපා. කල් දමා අවස්ථාව මගහරින්නත් එපා. නැවතත් කීවොත් විකසිත වීම කල් දමා මේ ලද අවස්ථාව මගහරින්න එපා. එමෙන්ම හදිස්සි වී පොහොට්ටුව විනාශ කරගන්නත් එපා. ඇහෙන බණපදයෙන් විකසිත වෙන්න, කියවන බණපදයෙන් විකසිත වෙන්න, අලුත් කෙනෙක් වෙන්න. අලුත් කෙනෙක්, අලුත්ම අලුත් කෙනෙක්. උරාගණ්ඩයේ දහමේ ශක්තිය, දහමේ පණිවිඩය අවශෝෂණය කරගන්න. ඒ අනුව හිතන්න, ඒ අනුව මෙනෙහි කරන්න. සිතන විට සහ මෙනෙහි කරන විට වැටහෙනවා නම් එය ඇත්තක් කියා ඒ අනුව ජීවත් වෙන්න. ඇත්තක් කියා තමන්ගෙම හදවතට වැටහෙනවා නම් පමණක් ඒ අනුව ජීවත් වෙන්න. බොරුවක් කියා හිතනවා නම් ජීවත් වෙන්න යන්න එපා. වැටහුනේ නැත්නම්, ඇත්තද බොරුද කියා වැටහුනේ නැත්නම් ඒත් ඒව පිළිපදින්න එපා. මක් නිසාද? වැඩිකල් ඒ ගමන යන්න බෑ. බොරුවක් කියා හදවත දන්නා දෙයක් එක්ක වැඩිකල් කටයුතු කරන්න බෑ. බොරුවක්ද ඇත්තක්ද දෙගිඩියාවෙන් නම් ඉන්නේ ඒත් ඒ ගමනට වැඩි ආයුෂක් නෑ. නිසා කාලය ගන්න කුමකටද? අහන්න කියවන්න නෙවෙයි. එකක් ඇහුවොත් ඇති, එකක් කියවුවොත් ඇති, හොඳටම ඇති. ඒට නොවේ වැඩි කාලය අවශ්‍ය මෙනෙහි කරන්න. තමන්ම පෞද්ගලිකව සිතා බලන්න, සොයා බලන්න, සහ විමසා බලන්න. ඒ ඇසූ එකම එක බණපදය, ඒ කියයූ එකම එක බණපදය ගැන නැවත නැවත විමසන්න, තමා තුළින්ම විමසන්න. එසේ විමසන විට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එහි තිබෙන අපූර්වතම සත්‍යය. එවිට ඔබේ මුළු පැවැත්මම සූදානම් වෙනවා ඒ අනුව ජීවත් වෙන්න. භාගයක්, කොටසක්, පංගුවක් නැතිනම් එක ශෛලයක් නොවේ, සමස්තයම. සමස්තයම එකඟ වෙනවා ඒ අනුව ජීවත් වෙන්න. සැකයක් නෑ, දෙගිඩියාවක් නෑ. ඔබේ සමස්ත ශක්තියම ඔබට යොදවන්නට පුළුවන් ඒ සඳහා. ඒ අනුව ජීවත් වෙන්න, ඒ අනුව කතා කරන්න, ඒ අනුව හම්බ කරන්න, ඒ අනුව වියදම් කරන්න, ඒ අනුව ඉතිරි කරන්න, ඒ අනුව දන් දෙන්න, ඒ අනුව ඇඳුම් අඳින්න. ඒ තමන්ට තේරෙන සත්‍යයත් එක්ක ජීවත් වෙන්න. සත්‍යයේ ජීවිතයේ බවට පත් කරගන්න හැම දෙයකටම. පන්සලේදී විතරක් නොවේ භාවනා මධ්‍යස්ථානයේදී පමණක් නොවේ බුදුන් වඳින වෙලාවට මල් පූජා කරන වෙලාවට නෑ හැම මොහොතකම ඒ තමන්ට වැටහුණු සත්‍යයත් එක්ක ජීවත් වෙන්න වෙලඳ පොළේදී පාරේදී කුස්සියේදී හැම තැනකදීම ඒ හැම තැනකදීම සහ හැම මොහොතකදීම අපට වැටහුණු සත්‍යයත් එක්ක නම් ජීවත් වෙන්නේ අන්න පරිණාමයේ සිදු වෙනවා අන්න අර පොට්ටුව කෙමෙන් කෙමෙන් පිපෙන්නට පටන් ගන්නවා මක් නිසාද ආධ්‍යාත්මික පොහොට්ටුවට විකසිත වෙන්නට අවශ්‍ය වන්නේ සත්‍යයේ හිරු කිරණ සත්‍යයේ හිරු කිරණින් පමණයි සෑම ආධ්‍යාත්මික පොහොට්ටුවක්ම ප්‍රබුද්ධ පද්මයක් බවට පත් වුනේ පිපුණු පියුමක් බවට පත් අසත්‍යයට බෑ කිසිම මලක් පුබුදු කරන්න. ඉතිහාසයේ කවදාවත් ඒ සිදු වෙන්නේ නැහැ. අසත්‍ය කලේ පොහොට්ටුව පිපෙන්නට කලින් විනාශ කර දෙමීමක්. ඒතර විනාශ වුණා නම් පොහොට්ටුව පිපෙන්නට කලින් ඒ විනාශ වෙයි ගියේ අසත්‍ය සරණ යෑම නිසා. අප වාසනාවන්තයි ඒ වාසනාව ගැන සතුටු වෙමින් ප්‍රයෝජනයක් ගන්න තමන් තමන් නොවි තවදුරටත් තමන් අර අසංවේදී කලුගලක් නොවි තවදුරටත් තමන් නොපිපුණු පොහොට්ටුවක් බවටපත් නොවි විකසිතවන ආධ්‍යාත්මිකව විකසිතවන පියුමක් බවට පත්වන්නට හැම මොහොතකම වීර්ය කරන්න සියලුම සාධක සම්පූර්ණයි අඩුවක් නැහැ ඉතිරිය අපේ අතේ විමසීම අපේ අතේ දැන ගැනීම අපේ අතේ මොහු කුරා යෑම අපේ අතේ ඒ වගකීම අත්හරින්න එපා. අත්හැරියොත් ඒ වගකීම නැවත නැවතත් එන්නට වෙනවා. නොපිපුණු පොහොට්ටුවක්සේ අසංවේදී පර්වත මුදුනක්සේ පවතින්නට. වාසනාවන්ත පොහොට්ටුවක් ඒ වාසනාව ප්‍රයෝජනෙට ගන්න දහසක් පෙති පිපෙන පියුමක් බවට මේ ජීවිතේදීම පරිණාමය වෙන්න ඒ හැකියාව ඔබ අප නැමැති හැම පොහොට්ටුවටම තිබෙනවා හැම දිනාටම තෙරුවන් සරණයි